පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24/2 යටතේ ප්‍රශ්න කරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු නියෝජක ප්‍රධානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය පහසුකමට අදාළ EFF Extended Fund Facility ගිවිසුම අනුව ලබා දෙන දෙවන ණය වාරිකයේ සම්බන්ධව පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡා පසුගිය සතියේ නිසි තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩපිළිවෙළ නිසි කාර්යක්ෂමතාවයකින් යුතුව සම්පූර්ණ කිරීමට රජයේ අපොහොසත් වී ඇති බව මෙයින් පෙනී යයි. මේ නිසාම ණය මුදලට අදාළ දෙවැනි වාරිකය අප වෙත ලබා දෙන දිනයක් හෝ නිශ්චිතව සඳහන් කළ නොහැකි වී තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීමත්, දූෂණ වංචා වැළැක්වීම ඇතුළු රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීමත් සිදු කළ යුතුව ඇති බවට වාර්තා වෙයි. එබැවින් ඒ ඉටුකර ගැනීම උදෙසා රජය අනුගමනය කරනු ලබන ඉදිරි වැඩපිළිවෙල කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැන ගැනීම සමස්ත ජනතාවටම වඩාත් වැදගත් වෙනවා. ඒ නිසා මම ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මේ ප්‍රශ්නය සහ අතුරු ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරනවා. IMF කාලරාමුවට අනුව කොපමණ කාර්යයන් ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණ කිරීමට හැකි වී තිබේද? ඊට අනුකූලව තවත් කාර්යයන් ඉටු කිරීමට ඇත්ද? ඒ කොපමණ ප්‍රමාණයක්? ඒවා මොනවාද? අපටත් රටටත් ජනතාවටත් අවශ්‍යයි දැනගන්න මොනවද මේ IMF කොන්දේසි? ඉටු කරපු කොන්දේසි මොනවද? පැහැර හැරපු කොන්දේසි මොනවද? මේවා මේ කොන්දේසි මේ රජය IMF එකට පොරොන්දු වුණු කොන්දේසි. ඒව රටට ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. IMF විසින් සිදු කළ යුතු බවට සඳහන් කරනු කාර්යයන් අතුරේ රජයේ ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් නොදක්වන කරුණු තිබේද? එදා එකඟ වෙලා දැන් එකඟ නොවන කරුණු තියෙනවද කියන එකයි අහන්නේ. එසේනම් මේ මොනවාද? එම කාර්යයන් ඉටු කිරීමට මීට පෙර රජය එකඟ වූයේ නැද්ද? එකඟ වූයේ නම් දැන් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ වන්ද? කාල රාමුවට අනුව ඉටු කළ නොහැකි වූ නමුත් එම කාර්ය ඉටු කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවට රජය ඉල්ලීම් සිදු කර තිබේද? ඒ මන්ද? එසේ තවදුරටත් කාලය අවශ්‍ය බව සඳහන් කරන ලද්දේ කුමන කර්තව්‍යයන් උදෙසාද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව බොහොම පැහැදිලි උත්තරක අපි බලාපොරොත්තු වෙනවා. IMF එකට දුන්නු පොරොන්දු මොනවාද? ඒවා එකින් එකට රටට හෙළිදරව් කරන්නේද? පොරොන්දු ක්‍රියාත්මක කරන්නට කටයුතු කරාද? ඒ කොපමණ ප්‍රමාණයක්ද? එදා පොරොන්දු වුණු ඒවාද ක්‍රියාත්මක කරන්න බැරිද? එන්න මේ කරුණු පිළිබඳව පැහැදිලි උත්තරයක් අපිට රජයෙන් අවශ්‍යයි. IMF සමග පැවති පළමු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ මොනවාද? ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළු වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකි වන්නේද? නොයසේ නම් මේ මන්ද? IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය ලබා ගැනීමට හැකිවන්නේ කවදා වන විටද? Extended Fund Facility එකේ Second Tranche එක ලැබෙන්නේ කවදද? කවද වෙන විටද? රජය මේ වන විටත් වෘත්තිකින්ගෙන් ඉතා ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටිනවා. එකතු කළ අගය මත පැන වූ බදු සහ වෙනත් බදු රැසක් ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ඉන්ධන, නල ජලය සහ විදුලිය කිහිප වරක් ඉහළ නංවා ඇති අතර නැවතත් වරක් ඒවා ඉහළ නංවන්නට කටයුතු කරන බව වාර්තා වෙනවා. රජය තවදුරටත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන්නේද? ඒ කෙසේද? ඒ සඳහා තවදුරටත් සාමාන්‍ය ජනතාව හා වැඩ කරන ජනතාව මත බදු පැටවීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා නැවතත් විදුලි ගාස්තු, ජල ගාස්තු, ඉන්ධන ගාස්තු, ගෑස් ගාස්තු මේවා වැඩි කරන්නට කටයුතු කරන්නේද? රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන්නේ කුමන මාර්ගයක් ඔස්සේද? රජය තව කොපමණ ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතු වන්නේද? රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුව තිබියදී රජය තෝරාගත් ව්‍යාපාරවලට පමණක් බදු සහන, බදු විරාම සහ බදු කපා හැරීම් ලබා දීම සඳහා කටයුතු කරනු ලබන්නේ ඇයි? දැනට රජයේ බදු සහන, බදු විරාම හා බදු කපා හැරීම් ලබා දී ඇත්තේ කවර ආයතන පාර්ශ්වයන් වෙතද? එලෙස එම පාර්ශ්වයන්ට බදු සහන ලබා දීම තුළින් රජයට අත් වී ඇති වාසි කවරේද? අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් බදු ගෙවීම් පැහැරහරිමින් සිටින බව රජයේ පිළිගන්නේද? ඔබ දැනගන්නට ඕන මත්පැන් නිෂ්පාදන ආයතන දෙකක් රුපියල් බිලියන 1.7ක් මිලියන 1700ක් ලක්ෂ 17000ක් බදු ගෙවීම් පැහැරහැරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටුවකට ආපු නිලධාරින්ගෙන් අහුවාම අහවල් විදේශ ආයතනයට ලබා දුන්නු බදු සහනේ රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ඒ නිලධාරින් කියලා තියෙනවා ආයෝජකයාගෙන් අහලා කියන්නම් කියලා. එහෙව් බදු පරිපාලනයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බදු අයවැය යුත්තන්ගෙන් නිසි පරිදි බදු එකතු කර ගැනීම උදෙසා රජයේ යම් කිසි නිශ්චිත වැඩපිළිවෙලක් දියත් කර තිබේද? ඒ කුමක්ද? IMF විසින් 2023 සැප්තැම්බර් මාස නිකුත් කළ ශ්‍රී ලංකා ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් වාර්තාවට අනුව පසුගිය කාල සීමාව තුළ අල්ලස් හා දූෂණයේ මැඩලීමටත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවන අක්‍රමිකතා දුරුකරලීමටත් බදු ආදායම් නිසි ලෙස පරිපාලනය කිරීමටත් රජය දිගින් දිගටම අසමත් වී තිබෙනවා. මෙම අර්බුදකාරී අවස්ථාවේදී පවා මෙම තත්ත්වය පාලනය කරන්නට රජය අසමත් වූයේ මන්ද? මෙය යළි යථා තත්ත්වයට පත් කිරීමට රජයේ සතුව නිසි වැඩපිළිවෙලක් තිබේද? එසේනම් මේ කුමක්ද? අපේ ගරු අග්‍රාමාත්‍යතුමත් සභානායකතුමත් ඉන්නවා. මම කැමති සභාගත කරන්න ටෙක්නිකල් ඇසිස්ටන්ස් රිපෝර්ට් ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් IMF එක. මේකේ සාරාංශය කිව්වොත් මොකද්ද මේකේ තේරුම? පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාව, විමර්ශන වාර්තාවේ මොකද්ද IMF එක කියන්නේ? මේ රටේ දූෂණය ඉහවහා ගිහිල්ලා සුළු කොටසක් අතර, සුළු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍රගත වීම තුළ, මහජන දේපල අවභාවිතා වීම තුළ, මේ දූෂිත ක්‍රමය තුළ, දූෂිත පවුල් පාලනය තුළ මේ රට බංකොලොත් උනායි කියන එක අපි නෙවෙයි කියන්නේ, IMF එක කියන්නේ. ඔබතුමන්ලා ගිවිසුම් ගහගත්තු IMF එක කියන්නේ. එතකොට රටටම තේරෙන්නට ඕන මේ රටේ පාලනය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ මේ දූෂිත පවුල් පාලනේ තවත් දිගුවක් හැටියටයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. සුබ සාධනයේ වැටිලා දූෂණ විරෝධී ජාතික සැලැස්මක් නැහැ, නීතියේ ආධිපත්‍යය කඩා වැටිලා ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වල වෙලා, මේ මම නෙවෙයි කියන්නේ, මේ IMF එක කියන්නේ. එනිසා මේ IMF වාර්තාව අගමැතිතුමත් සභානායකතුමත් හොඳින් කියවන්න, මම මේක හැන්සක් ගත කරනවා, සභාගත කරනවා. මේක රජය පිළිගන්නවද? මේක හරිද? මේ වාර්තාවේ අඩංගු දුර්වලතා නිසා නොවේද සෙකන්ඩ් ට්‍රාන්ච් එක අපේ රටට නොලැබුණේ? ගිවිසුම ගහුවා නම් ඇයි ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කරන්නට ඔබ කටයුතු කරලා නැත්තේ? ඒ වගේම රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලින්ගේ විදේශ සංචාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන වියදම් නැවතත් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ රටේ වියදම් ඉලක්ක සාක්ෂාත් කරගන්නේ කොහොමද? ගරු අගමැතිතුමනි, ජනාධිපතිතුමත් එක්ක විදේශ සංචාරවලට විශේෂඥ දැනුම තියෙන ඒ උගත් බුද්ධිමත් නිලධාරී කණ්ඩායම යන්නේ එකේ කිසිම ගැටලුවක් නැහැ. දැන් අර උගතුන් කොට්ටාසයක්ද උස්සගෙන ගියේ UN එකට? රට විනාශ කරපු පෝර ටික නැති කරපු ඇමති පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණාම අනිත් එක මේ විනිසුරුවරුන්ට මැතිවරණ කොමිසමට විරුද්ධව ප්‍රිවිලේජ් මෝෂන් ගෙනාපු කට්ටියට දුන්නු සන්තෝෂ වතුකරේ මිනිස්සුන්ට කෑම නැ වතුකරේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා දේශපාලන අල්ලසක් හැටියට විපක්ෂයේ මිහිකුත් උසන් යනවා. මං අහන්නේ මොකද්ද මේ විහිළුව? ඔබතුමා දන්නවද බිස්නස් ක්ලාස් ටිකට් එකක ගාන මේ හැමෝටම පර්ඩියම් දුන්නා, මේ හැමෝටම මහාවියදමක් දරුවා, මේ බංකොලොත් රටක මෙහෙම හැසිරෙන එක හරිද කියලා මං අහන්න කැමතියි. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ගරු අග්‍රාමාත්‍යතුමත් ඉන්න නිසා මම බරපතල ප්‍රශ්නයක් මං ඔබතුමාට මතු කරනවා. ඔබතුමත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්, මමත් ඒකේ සාමාජිකයෙක්. අපි දූෂණ විරෝධී පනතක් මේ පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තා. මේ දූෂණ විරෝධී පනත තිබුණටත් වැඩිය දූෂණ විරෝධී ක්‍රමවේදයේ ශක්තිමත් කරන වැඩපිළිවෙලක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. හැබැයි ඔබතුමා දන්නවා මේ පනතේ ඇත්ත වශයෙන්ම 3-1 වගන්තිය The Commission to Investigate Allegations of Bribery. ඒ කොමිසම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කොමිසමට ඇත්ත වශයෙන්ම ඒකේ සංයුතියක් තියෙනවා. ඒක 4-1 වගන්තියෙන් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ කොමිෂන් එකට පත් කරන්නේ ජනාධිපතිවරයා. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියනවා ව්‍යවස්ථා සභාව කියලා. මේ පනතේ තැන් 11ක තියෙනවා ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා, ව්‍යවස්ථාදායක සභාව කියලා. සමාවෙන්න මේ ඉංග්‍රීසි පිටපතයි සිංහල පිටපතයි අතර පරස්පරයක් තියෙනකොට ඔබතුමාම්ලාව දන්නවා මේ සිංහල පිටපත තමයි ඒ ප්‍රමුඛ ස්ථානය ගන්න. එතකොට හරියට ව්‍යවස්ථා සභාව මේ අනපනතේ සඳහන් නොවීම තුළ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට බැරි වෙලා තිබෙනවා කමිෂන් එකේ සමාජිකව පත් කරන්න. ගරු අගමැතිතුමා දන්නවා ඒක. අපි සාමාන්‍යයෙන් කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ දේවල් එළිය කතා කරන්නේ නැහැ. නමුත් මේක බරපතල ප්‍රශ්නයක්. IMF එක කියනවා දූෂණය ඉහවා ගිහිල්ලා කියලා. නිකන් දූෂණ නෙවෙයි, කුඩා පරිමාණයේ නෙවෙයි, මහ පරිමාණයේ දූෂණ. එහෙනම් ගරු අගමැතිතුමනි, අපි ඇත්තටම කරන්න ඕන මේ පාර්ලිමේන්තුවේ කාලය උපයෝගී කරගෙන ඒ වරද නිවැරදි කරන්නට ඕන. ඒ ව්‍යවස්ථා සභාව කියන වචනය නිවැරදි වචන ඇතුළු කරන්නට ඕන. කවුද ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන කතා කරන්නේ? ඒක තියෙනවා මේ පනතේ. ඒ නිසාම කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට මේ පත්කිරීම් ටික ක්‍රියාත්මක කරන්නට බැරි වෙලා තිබෙනවා. මං හිතන්නේ බෙනෙවලන්ට් ජුරිස්ඩික්ෂන් ක්‍රමවේදය හරහා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මොකද මේක ෆන්ඩමෙන්ටල් ෆ්ලෝ එකක්, මේ මූලික අඩුපාඩුවක්. අපි ඒ අඩුපාඩු අනිවාර්යයෙන්ම හදන්නට ඕන. ඒ වගේම මම අවසාන වශයෙන් මගේ ප්‍රශ්නයත් එක්ක කරුණු කිහිපයක් මතු කරන්නට ඕන. ගරු අග්‍රාමාත්‍යතුමනි, බරපතල කඩාවැටීමක් තිබෙනවා. දැන් මහලොකුවට සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය කරන්නට හදනවා. සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? අර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ ඒ සිදුවුණු සිදුවීම් මත, ඒ සිදුවුණු සිදුවීම් මත රටට අලාවේ ඇමරිකන් ඩොලර් මිලියන 6ක්, රුපියල් බිලියන 1.9ක්. කොහොමද මෙහෙම වෙන්නේ? මේව හරිද? මේ තත්ත්වය තුල මොකද්ද රජයේ ගන්න පියවර? රජයේ මොකද්ද ගන්න පියවර? රජයේ හැම අතකින්ම කතා කිරීමේ නිදහස නතර කරන්නට යනවා. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට යනවා. ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එක තුල කතා කරොත් හිරේ. රටේ අඩුපාඩු ගැන කතා කරොත් ඒගොල්ලෝ ත්‍රස්තවාදීන්. එහෙම හරිද? ඔන්ලයින් සේෆ්ටි බිල් කියන එක ගෙනල්ලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? Apple, Amazon, Google, Meta X, LinkedIn, Pinterest, Booking.com, Expedia, Rakuten, Shopify, Snap, Spotify, Grab, Gotto and Line. මේවා අඩංගු ඒෂියා ඉන්ටර්නෙට් කොලිෂන් එක බරපතල විරෝධය පළ කරලා තිබෙනවා. දැන් ඒවත් එලෝගන්ඩ හදන්නේ. එහෙම එලෝගෙන පුළුවන්ද රටක විදේශ ආයෝජනයේ ප්‍රවර්ධනය කරන්න? මොනවද මේ කරන බහුභූත ක්‍රියාවන්? මම ඉල්ලීමක් කරනවා කාරුණිකව, මේ අද ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එකයි මොකද ඔන්ලයින් සේෆ්ටි බිල් එකයි, ඔන්ලයින් එකේ කිසිම සේෆ්ටියක් නැහැ. මේ රජයේ ආරක්ෂාව තහවුරු කරන්නේ, ජනාධිපතිගේ ආරක්ෂාව තහවුරු කරන්නේ, ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කරන්නේ. මේක වහාම ඉල්ලාස් කරගන්න, මේක ආඥාදායක ඒකාධිපති ඉතාමත්ම දරුණු වැඩපිළිවෙලක්. මේක වහාම ඉල්ලාස් කරගන්නේ කියලා ඉල්ලීමක් කරමින් මම මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. කරුණා කරලා පිළිතුර ලබා දෙන්නට කටයුතු කරන්න.
ගරු සභානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද ඇන්ටි කරප්ෂන් බිල් එකේ වචන පරිවර්තනයේ තිබූ දෝෂය පිළිබඳව නිවැරදි කිරීමට මේ වන විට පියවර අරගෙන නිසි ක්‍රියාදාමය අනුගමනය කරමි. එතුමාගේ පළවෙනි ප්‍රශ්නය යමුණේ 27(2), විශේෂයෙන්ම IMF සහ එහා සම්බන්ධ වූ කරුණු රාශියක් සම්බන්ධයෙන් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විසින් හෙට දිනේදී මේ පිළිබඳව සවිස්තර පිළිතුරක් ලබා දීමට කටයුතු කරලා
තියෙනවා. හරි, බොහොම සතුටුයි. පරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු ඉම්තියස් බාගේ මාකර්මැත්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරප්‍රසාද කඩවීම පිළිබඳ වූ මගේ මේ ප්‍රශ්නය මතු කිරීම සඳහා මේ අවස්ථාව ලබා දීම ගැන ගරු කතානායකතුමන්ට මම මගේ ස්තුතිය පුද කරනවා. මන්ත්‍රීවරයෙකු ලෙස මගේ කාර්යභාරය ඉටු කිරීමේදී සිදුවෙලා තියෙන වෙනස්කම්, බාධා කිරීම්, විරුද්ධකම් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව වෙනුවෙන් කාර්යභාරය ඉටු කරන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝග පැහැරහැරීම් වැනි කරුණු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට මෙන්ම පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පිළිබඳ පනතේ වලංගු භාවය තදබල ලෙස උල්ලංඝනය කරන තත්ත්වයක්. මේ ගැන කිසිවෙකු වෙත කිසිසේත් ද්වේෂ සහගතව ඇඟිල්ල දික් කිරීම මගේ අරමුණ නොවේ. පාර්ලිමේන්තුවේ බලතලවලට මෙලෙස අභියෝග කිරීම, නොසලකා හැරීම මෙන්ම පාර්ලිමේන්තුවේ තිබිය යුතු අපක්ෂපාතී හැසිරීම ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වීම වැනි තත්ත්වයන් තවදුරටත් මින් මතු ඇතිවීමට ඉඩ නොතබිය යුතුය යන සත්චේතනාවෙනුයි මේ වරප්‍රසාද කඩකිරීම පිළිබඳ කරුණ ඔබතුමාගේ අවධානයට යොමු කළ යුතුයයි මම තීන්දු කළේ. සිදුව ඇති මේ ක්‍රියාදාමය ගැන බෙහෙවින් අධ්‍යයනය කිරීමෙන් සහ සිතා බැලීමෙන් අනතුරුවයි මම මේ ප්‍රකාශය අද කරන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් මුලින්ම ඉදිරිපත් කර තිබූ මෙම යෝන් නියෝජනත්වය පිළිබඳ වූ පනත් කෙටුපද සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය හේතුවෙන් 1988 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පත්ව දශක දෙකකට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ උත්තරීතර සභාවේ කටයුතු කරන මට මන්ත්‍රීවරයෙකු ලෙස මගේ වාකීම් සහ කාර්යභාරය ඉටු කිරීමේදී චේතනාන්විතව ඊට බාධා කරමින්, හිරිහැර කරමින්, අපහාසාත්මක ලෙස ක්‍රියා කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස හිමි වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝනය කර තිබීම ගැන ගරු කතානායකතුමන්ට මේ අයුරින් පැමිණිලි කරන්නට සිදුවන තත්ත්වය උද්ගතව තිබීම ඇත්තෙම කනගාටුදායක තත්ත්වයක්. පාර්ලිමන්ට් පවර්ස් ඇන්ඩ් ප්‍රිවිලේජස් ඇක්ට් එවත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආයන් කොටසේ 1, 2 සහ 4 වන වගන්ති කෙරෙහි ගරු කතානායකතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන්නට මම කැමැතියි. ඒ අනුව මේ කාරණය මන්ත්‍රී වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකින් ඔබ්බට යන පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට, අභිමානයට, අපක්ෂපාතීත්වයට ප්‍රශ්නාර්ථ සහ කැළල් ඇති කරන තත්ත්වයක්ද වෙනවා. පාර්ලිමේන්තුව වෙනුවෙන් ගරු කතානායකතුමා වෙනුවෙන් ක්‍රියා කරන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ නියෝගයන් ඉටු කිරීම දිගින් දිගට පැහැරහැරීම තුළින් මෙහිදී සිදු කර ඇත්තේ චේතනාන්විතව පාර්ලිමේන්තුවේ බලතලවලට අභියෝග කිරීමක් නොවන්නේද, හැල්ලු කිරීමක් නොවන්නේද යන්න කළු සුදුමෙන් පැහැදිලිව දැයගන්නට හැකිව තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ ආක්ෂාපනත් සංශෝධනය කිරීම සඳහා මා විසින් පෞද්ගලික පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට 20/21 ජනවරි මාසයේදී බාර දෙනු ලැබුවා. මගේ මේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් 3ෙන් මා අපේක්ෂා කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු යන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත මේ වැදගත් කේන්ද්‍රීය ස්ථානවල සාධාරණ තරුණ නියෝජනත්වයක් සහතික කර ගැනීමයි. මේ පටන් පනත් කෙටුම්පත් 3 ගැසට් කර අනතුරුව පාර්ලිමේන්තුවට 20/22 ජූලි 6 වෙනි දින පළමුවර ඉදිරිපත් කළ පසු ඒ සඳහා අදාළ අමාත්‍යාංශයේ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කිරීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සිදු කෙරෙන්නක්. ඒ අනුව ඒ අදාළ අමාත්‍යාංශයට යොමු කළද විස්සයි විසිතුන ජනවරි පළවෙනි දිනයේ තෙක්ම ඒ පනත් කෙටුම්පත් සඳහා අදාළ වාර්තාවන් පාර්ලිමේන්තුවට එවීම සිදු වුණේ නැහැ. අදාළ පනත් කෙටුම්පත් සඳහා වාර්තාවන් අදාළ අමාත්‍යාංශයෙන් මාස 6ක් ඇතුළත නොලැබුණ හොත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 උපවගන්ති 7 අනුව අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත පරිදි දෙවැනි වර කියවීම සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කළ හැකිව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනත්වය සඳහා වූ මා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් න්‍යාය පොස්තකයට ඇතුළත් කරන ලෙස මා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත 20/23 ජූනි 6 වන දාතම ලිපියෙන් ලිඛිතව ඉල්ලා සිටියා. ඒ පිළිබඳව කිසිදු පියවරක් සිදු නොවීම හේතුවෙන් මා විසින් යලිත් වරක් 20/23 සැප්තැම්බර් 22 දින දාතම ලිපියකින් ගරු කතානායකතුමන් අමතමින් ලිඛිතව එම ඉල්ලීම නැවතත් වරක් සිදු කළා. මේ ලිපි දෙකේම පිටපත් හැන්සාඩ් ගතවීම සඳහා ඔබ ගරු නියෝජක කතානායකතුමන්ගේ අවසරය පතමින් මම දැන් ඔබතුමන් වෙත බාර දෙනවා. එම ලිපි දෙකම පාර්ලිමේන්තුව සහ පළාත් සභාව තුළ සාධාරණ තරුණ නියෝජනත්වයක් ලබා දීමේ යෝජනාවන් අනුව ඒ සාධාරණ තරුණ නියෝජනත්වයට අවකාශ සැලසීමට ආණ්ඩුව පසුබාන බවක් පැහැදිලිව පේනවා. මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් මා ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත් කෙටුම්පතේ අරමුණ සඳහාම වූ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් 20/22 නොවැම්බර් මස 8 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවෙනවා. 20/22 නොවැම්බර් මස 10 වන දින එය පාර්ලිමේන්තුව විසින් විශේෂ භාර අමැතිවරයාට යොමු කරනවා. මා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර මාස ගණනකට පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ වාර්තාව මගේ පනත් කෙටුම්පත සමගින් සම්බන්ධ කර එක් වාර්තාවක් වශයෙන් අදාළ විශේෂ භාර අමාත්‍යවරයා විසින් 20/23 ජනවරි මස 5 වන දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදුව එම වාර්තාව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාර සභාව විසින් 20/23 පෙබරවාරි මස 26 වන දින සලකා බැලීම සිදු වුණා. එසේ සලකා බැලීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙකක් වන හේයින් වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අමාත්‍යාංශයට නියෝග කරනු ලැබුවා. එම යෝජිත කෙටුම්පත් දෙකේ වාර්තා පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා නැවතත් ව්‍යවස්ථාදායක කාරක සභාවේ රැස්වීමක් 20/23 ජූනි මස 9 වන දින පැවැත්වූ අතර පනත් කෙටුම්පත් දෙක සම්බන්ධව වෙන් වෙන්ව වාර්තා ඉදිරිපත් කිරීමට කලින් ලද නියෝග පිළි නොපැදීම හේතුවෙන් එදින නැවතත් වරක් විශේෂ භාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම යෝජිත කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වාර්තාවන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කාරක සභාව නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාරක සභාවේ නියෝග පිළි නොපැදීම පැහැදිලිවම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක්. කරුණු මෙසේ තිබියදී මගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එකී නියෝග පරිදි කටයුතු නොකොට විශේෂ භාර අමාත්‍යාංශය විසින් මගේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් මාස 4කට පසුව අමාත්‍යාංශ වාර්තාව ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පමණක් අමාත්‍යාංශ වාර්තාවක් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරන ලදුව එම වාර්තාව සම්බන්ධයෙන් පමණක් ඉදිරි කටයුතු කිරීමට දැන් තීරණය කරන ඇති බව දැනගන්නට තිබෙනවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නම් ඒ කිසිවෙකු අනුමත කරන එකක් නැහැ. අනුමත කරන තත්ත්වයක් වන්නේ නැහැ. ස්ථාවර නියෝග 52 උපවගන්ති 7 අනුව අමාත්‍යවරයා වෙතින් කැඳවන ලද වාර්තාවක් එදින සිට මාස 6ක් පාර්ලිමේන්තුව වෙත නොලැබුණේ නම් එම පනත් කෙටුම්පත භාර මන්ත්‍රීවරයා රිසි දිනයක එය දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනවා. එහෙත් මේ සඳහා මා පාර්ලිමේන්තු මහලේකම් සහ ගරු කතානායකතුමන් වෙතින් කළ ඉල්ලීම පිළිබඳව පියවර ගැනීම මෙතෙක් සිදු වෙලා නැහැ. ඒ අනුව මෙම කෙටුම්පත අදාළ ගරු අමාත්‍යවරයාට ඉදිරිපත් කර මාස 6කට වඩා වැඩිමනත් කාලයක් ඉකුත් වී ඇති හේයින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට අනවශ්‍ය ප්‍රමාද කිරීම වලින් තොරව අප්‍රමාදව ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙස ගරු කතානායකතුමන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ එන 1, 2 සහ 4 වන උපවගන්ති කෙරෙහි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ගැනීම සඳහා ඒ වගන්ති තුන කියවන්නට මට අවසර දෙන්න. මම දැනෙන කොටස් කියවනවා. උපුටා දැන්ම පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කළ හැකි වැරදි. පළමු වන වගන්තිය මේ පනත යටතේ පාර්ලිමේන්තුවේ යම් නියමයකට හෝ යෝජනා සම්මතයකට නැතොත් මේ පනත යටතේ විධිමත් ලෙස කරන ලද සභාපතිවරයාගේ හෝ කතානායකවරයාගේ හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ නියමයකට අවනත වීම, සිතාමතා පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම. පාර්ලිමේන්තු උපුටාගැන්ම අවසන් පළවෙනි වගන්තිය. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව යෝජිත පනත් කෙටුම්පත් දෙක සම්බන්ධව වෙන් වෙන්ව වාර්තා එවන ලෙස කළ නියෝගයන්ට සිතා මතාම අවනත නොවීම, පැහැරහැරීම, ප්‍රතික්ෂේප කිරීම පැහැදිලිවම සිදුකර තිබෙනවා. මම දෙවැනි වගන්තිය උපුටා දක්වනවා. පාර්ලිමේන්තු උපුටාගැන්ම පාර්ලිමේන්තුව විසින් හෝ තත්කාරය සඳහා විධිමත් ලෙස බලය දෙනු ලැබූ යම් කාර්ක සභාවක් විසින් පැමිණීම සඳහා හෝ ලියවිලි පොත් වාර්තා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කරන ලද යම් නියමයකට පනතේ 13 වන වගන්තියෙන් හෝ 15 වන වගන්තියෙන් විධිවිධාන සැලැස්වෙන පරිදි පැමිණීම හෝ ඉදිරිපත් කිරීමෙන් නිදහස් කරනු ලැබුවොත් මිසක සිතා මතා අවනත නොවීම. උපුටාදයක් ම අවසන් දෙවෙනි වගන්තිය. පැහැදිලිවම මේ වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා. සිතා මතාම ඉදිරිපත් කරන ලෙස නියෝග කළ වාර්තාවල් ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීමෙන් මම උපුටලා දක්වනවා 4 වගන්තිය දැන්. පාර්ලිමේන්තුව තුලදී හෝ කාර්ක සභාව තුලදී හෝ පාර්ලිමේන්තු භූමිය තුලදී යම් මන්ත්‍රීවරයෙකුට පහර දීම, නින්දා කිරීම හෝ සිතා මතා බාධා පැමිණවීම. උපුටාදයක් ම අවසන් 4 වගන්තිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මගේ කටයුතු වලට චේතනාන්විතව බාධා කිරීමක් සිදු වී තිබෙන බව මා ඉදිරිපත් කළ කරුණු අනුව ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගන්නට පුළුවන්කම තිබෙනවා. කමිටුව වෙන් වෙන්ව වාර්තා ඉදිරිපත් කිරීමට දී ඇති නියෝග පිළිපැදීම පැහැරහැර තිබෙනවා. එය දෙවන සහ 3 වගන්තිය අනුව දඬුවම් කළ හැකි වරදක්. 4 වගන්තිය උල්ලංඝනය කරමින් මන්ත්‍රීවරයෙකු වශයෙන් මගේ වාසීම් සහ කාර්යයන් ඉටු කිරීමෙහිදී ඉද චේතනාන්විතව බාධා පැමිණවීම, හිරිහැර කිරීම සහ ඒ තුළින් අවමානයට සහ නින්දාවට ලක් කිරීම සිදු කර තිබෙනවා. එබැවින් නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපේ වාසීම් කාර්යයන් බාධාවන්ගෙන්, හිංසාවන්ගෙන් තොරව ඉටු කිරීමට අවශ්‍ය වාතාවරණය ආරක්ෂා කර දීම ගරු කතානායකතුමන්ගේ පරම වාසීමක් හෙට මම සලකනවා, මම විශ්වාස කරනවා. පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන අනවශ්‍ය ඉදිරිපත් කිරීමක් සිදු කරන්නට මට කිසිසේත් අවශ්‍ය නැහැ. මේ සිදු කර ඇති අසාධාරණය, මේ වරද කළු සුදුමෙන් ඉතා පැහැදිලි තත්වයක්. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට, පාර්ලිමේන්තුවේ අපක්ෂපාතීත්වයට, පාර්ලිමේන්තුවේ ගරුත්වයට ප්‍රශ්නාර්ථයක්, අවමානයක්, කැරලක් සිදු නොවනාවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවීම ඉතාම වැදගත්. මේ කාරණයේ ඇති බැරෑරුම් බව සලකමින් මේ කරුණ කරු කතානායකතුමන් වෙත ඉදිරිපත් කිරීමට මම කල්පනා කළා. මන්ත්‍රීවරයෙකුගේ කටයුතු වලට අසාධාරණ ලෙසින් බාධා කිරීම, හිංසා කිරීම, අගෞරව කිරීම පිළිබඳ වන මෙවැනි ක්‍රියාදාමයන් මින් ඉදිරියට මේ පාර්ලිමේන්තුව තුළ සිදුවීමට ඉඩ නොතැබීම ගරු කතානායකතුමන් ලෙස ඔබතුමාගේ වාසියක් වෙනවා. එම නිසා මේ කාරණය වරප්‍රසාද කමිටුවට යොමු කරලා එම කමිටුව ඉක්මනින් කැඳවලා කාලය විසින් මේක යටපත් කරන්නට ඉඩ නොදී සාධාරණත්වයේ ඉටු කිරීම සඳහා ගත යුතු සියලු පියවර ගන්නා මින් ගරු කතානායකතුමන්ගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
වරප්‍රසාද පිළිම ප්‍රශ්නය ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. දලවත් මන්ත්‍රීතුමා,
අතරම මෙතුමා කතා කරේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට නම නොකිව්වත් ඇඟවෙන ආකාරයට ඉදිරිපත් කරපු ඒ පනත් කිටුපත ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා මම. හැබැයි මෙතුමගේ මේ දිනබකවානු බැලුවහම පැහැදිලිව පේනවා මෙතුමා මට පූර්වයෙන් ඉදිරිපත් කරපු ඇත්ත. මම මේක ඊට පසු ඉදිරිපත් කරපුවත් ඇත්ත. හැබැයි මෙතුමා දෙවනවර කිවීම සඳහා ඉල්ලීම කරලා තියෙන 2023 සැප්තැම්බර් මාසේ මම ජනවාරි මාසෙකට දෙන්නගම රිපෝට් එක ඇවිල්ලා ඉවරයි. කරුණාකර මේ ඔබතුමා පහුගිය දවස්වල 2023 අවුරුද්ද ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳලා මේ තරුණ නියෝජනය ගේන්න කියලා අපි හඬ නගද්දී මෙතුමා නිද්‍රාශීලීව ඉඳලා මෙතුමල්ලගේ තිබ්බ ප්‍රධානම ප්‍රශ්න තමයි අපි මේකෙන් ඡන්දේ කල්ලා නතරව කියලා. ඇතිතරම් මාව විවේචනය කළා. පනත මෙතෙන්ට ගන් ගෙනල්ලා දැන් පනත ගෙනාවට පස්සේ දැන් මේ වෙන කාරණයක් කියනවා. කමන්නේ මේක අපි දෙගොල්ලම එකතු වෙලා කරමු. හැබැයි මේ බොරුවට දැන් මේ මේ මම මහා ලොකු අපරාධයක් කරා, ආණ්ඩු පක්ෂේ විශාල මහා ලොකු අපරාධයක් කරා කියලා කිමවන්න එපා. මොකද හේතුව අපි නොවැම්බර් මාසේ මම ඉදිරිපත් කරත් ජනවාරි මාසෙට වාර්තාව ගෙනල්ලා මේ ක්‍රියාවලිය මම ගෙනල්ලා මෙතන නම් ගෙනාවා. හැබැයි මෙතුමල්ලා ජනවාරි මාසෙ ඉඳලා සැප්තැම්බර් මාසෙ නම් ඔබතුමා කවද්ද දෙවෙනි වර කියුණේ ඉල්ලීම කරේ? ඔබතුමා කරලා තියෙන 2023 සැප්තැම්බර්. ඒක මේ බොරු කතා කියන්නේ. දුව එකහුව වෙලා මේ වැඩේ කරමු.
ප්‍රශ්නක් නැහැ.
බොරු කාරණා කියන්න එපා.
බාකිර් මාකර මැතුමා. ඔව් හකීම් මැතුමා.
ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි, මේ මන්ත්‍රීවරුන් දෙගොල්ලෝ මේ පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ වනතක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇතිවලා තියෙන අර්බුදයේ පිටපස වෙන කාරණාවක තියෙනවා. මොකද අපි සැක කරනවා, මොකද අපිට අපි දැන් දීර්ඝ ලෙස සාමාන්‍යයෙන් පනතක් සකස් කිරීම, ඒක ඉදිරිපත් කිරීම, ඒක ඇඩ්වර්ටයිස් කරලා ඉඳලා ඒවට පිළියම් යදීම සෑහෙන අමාරු කාර්යයක්. ඉතින් මෙතුමාගේ මේ ඉල්ලීම අත්ත වශයෙන් මෙතුමා ඊට කලින් ඉදිරිපත් කළ තිබුණාට පස්සේ මේ 52ම එකවරම යවලා ඊන් පසුව
පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර් ස්ටෑන්ඩින් කමිටී එකේ නියෝගය ලේකම්තුමාට දුන්නට පස්සේ එතුමා එක පනතක් විතරක් යවලා තියෙන එක පිළිබඳව තමයි ප්‍රශ්න පැනගලා
තියෙන්නේ.
මෙතන වෙනත් වෙනත් වක්‍රාකාරව වෙනත් දෙයක් සිදු වෙලා තිබෙනවා. ඒක අපේ සැකය.
හොඳ ඒක ගැන හොයලා බලන්න.
ආණ්ඩු පක්ෂයේ උවමනාවක් තිබුණා මේ පළාත් පාලන මැතිවරණය කල් දාගන්න මේ පනතක් ගෙනල්ලා. ඉතින් ඒක ඒ උවමනාවෙන් තනිකරම ඒ උවමනාවෙන් කරපු දෙයක් හැටියට අපි දකින්නේ.
හොඳයි විවාදයක්
කරගෙන වෙන උපක්‍රමයක්
හැටියට බලන්න.
මේ ඉදිරිපත් කළ දෙයක්. ඒකයි අපිට තියෙන සැකේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය පාර්ලිමේන්තුවේදී පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ වාසුදේව නානායක්කාර මැතිතුමා ඉල්ලීමක් කරා සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. එනිසා අපි පසුගිය මාසෙත් ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව ඒ වාර්තාව සභාගත කරා. පසුගිය ඔක්තෝබර් පළවෙනිදා සිදු කරපු ඉන්ධන මිල සංශෝධනයේ පසුව ඒ වාර්තාව ඉන්ධන ආනයන බෙදා හැරීම සහ අලෙවි කිරීමේ වියදම් පිළිබඳව සාරාංශය ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවෙත් IOC ලංකා IOC සමාගමෙත් සිනෝපෙක් සමාගමෙත් සභාගත කරන හැන්සාඩ් ගත කරන මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම පිණිස.
භවංශදී කැටියෙන් කියන බාකිර මෙතුමා.
මට මේ කාරණිය ගැන මෙතන විවාදයක් කරගන්න අවශ්‍ය නැහැ. මම මන්ත්‍රීවරයාගේ නමවත් සඳහන් කළේ නැත්තේ මට ද්වේෂ සාගතුව කාටවත් ඇඟිලි ගහන්න ඇඟිල්ල දික් කරන්න වුණා නැති හින්දා. හැබැයි වරදක් වෙලා තියෙනවද? පාර්ලිමේන්තුව මේ කටයුත්ත සම්බන්ධයෙන් හැසිරලා තියෙන වේද හරිද කියන එක වරප්‍රසාද කමිටුව වහම කැඳවලා මේක ගැන තීන්දුවක් ගන්න. සාධාරණ තීන්දුවක් ගන්න එතෙන්දී.
එතන
වාද විවාද කළා බොරුවට මර ගහ ගන්න එක තේරුමක් නැහැ.
හරි. බොමිස්සතේ දෝලතවන්ත ඔබතුමා
මෙතුමා නම කිව්වේ නැහැ. හැබැයි කවුරුත් දන්නව රටේ තරුණ පනත් දිනාවේ ආණ්ඩු පක්ෂේ මම කියලා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ
අපි කාර්ක සභාවේදී ගැන කතා කරලා
මෙතුමා මෙතුමගේ මම පුංචි ප්‍රශ්නේ අහන්නේ. ඔබතුමා නැවත වතාවක් මේ සභාවට කියන්න දෙවන වර කීවට ඔබතුමා ඉල්ලීම කළ දෙන්නේ කවද්ද? 2023 සැප්තැම්බර්. ඔබතුමා එතකොට පරක්කු වෙලා තියෙනවා.
ගරුවන්ත අපේ
ඔබතුමා ඇයිනේ සභාව නොමගියවට? අපි මේක එකහුවලා කරමු. අපි මේක එකහුවලා කරමු. රටේ තරුණ පනත් පරම්පරාවට මේක අපි එකතු වෙලා කරමු. ඔබතුමා මොනවද එකතු වෙලා කරමු මේක?
හොඳයි. ඔව් බොමිසුතේ හරි. ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් නේ ඒක නිසා. හොඳයි. බොමිසුතේ කාර්ක සභාව කතා කරමු.
මේ 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 බොරුව කරන්න එපා අපි. මේක කවුලක් කරමු. මේක කල් දාන උත්සාහ කරන්න එපා.
නායකතුමා.
දරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉම්තියාස් බකීර් මාකර් මැතිතුමා පිළිබඳව එතුමාගේ ක්‍රියාකලාපය තුළින් ගොඩනැගුණු ප්‍රතිරූපය ගැන ඔබත් පක්ෂ විපක්ෂ සිරු දෙනක් දන්නවා, මුළු රටම දන්නවා. හරි. එතුමාට තියෙනවා බොහෝම ලොකු ගෞරවයක් හැමෝගෙම. එතුමා මෙතන මේ පාර්ලිමේන්තුවේ කාලය උපයෝගී කරගෙන මෙතන බොරුවක් කියන්න එතුමා උත්සාහ කරන්නේ නැහනේ. මේ ඇත්ත වශයෙන්ම සිදු වෙලා තිබෙන්නේ එතුමා කරපු යෝජනාව හයිජැක් කරලා තියෙනවා. හරි. එහෙම කරන්න එපා. අර කිව්වෝ වගේ හයිජැක් කරන්න නැතුව මේව කතාබතා කරගෙන මේක අපි හැමෝටම වැදගත් කාරණාවක්. ඒ නිසා නෑ පොඩ්ඩින් ඔබතුමාට කතා කරන්න අයිතියක් තියෙනවා වගේ මටත් අයිතියක් තියෙනවා. කරුණාකරලා ඒකට ඉඩ දෙන්න.
විවාදයක් කරගන්න එපා
කියන්නේ විවාදයක් කරගන්න එපා කියන්නේ මේ ඉම්තියාස් බකීර් මාකර් මැතිතුමාගේ මේ ප්‍රතිරූපයට ගරහන ආකාරය ප්‍රකාශ කරනට අපි විරුද්ධයි. එතුමා බොහොම හොඳ සුපිරිසිදු චරිතයක්. ඒ නිසා එතුමා ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව විභාග කරලා තීන්දුවක් ගන්න.
හොඳයි.
නෑ තමට තව පොඩි කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමනි. මම ඉල්ලීමක් කරනවා අපේ ගරු සභානායකතුමාගෙන් බොහොම ලම්මේශීලීව අපිට ලන්ච් අවර් එකක් අපි ඩිබේට් එක කරගෙන යමු. ඔබතුමාගේ එකතාවයත් මත. හරි. ඒ වගේ මට තව පුංචි කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙන දැන් අද දවසේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, net fm රේඩියෝ එකේ ප්‍රවෘත්ති ප්‍රධානියා හේමන්ත කහවලගේ, ඒ වගේම මාධ්‍යවේදීන් සචින් රවීෂ, සප්නා කාවින්දි, පවිත්‍රා මధుහර්ෂණී, ඒ ඔක්කොමලම කැඳවලා තියෙනවා වරප්‍රසාද කමිටුවට. මොනවටද මේ චේතනාන්විතව බොරු කිව්වයි කියලා මං අහන්නේ ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම පිළිවෙතක් අනුගමනය කරනවා නම් මට විරුද්ධව කොච්චර මට ගහලා තියෙනවා? ආ, කී දෙනෙක් ගෙන්නන්න ඕනද වරප්‍රසාද කමිටු වලට? මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලියන් වලට යොමු වෙන්න එපා. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකත් ඔය වගේම ක්‍රියාවලියක්. මේකට ඉඩ දෙන්න එපා. කරුණාකරලා මං ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන්, ඔබතුමා හරි මැදිහත් වෙලා මේ ඔය net fm රේඩියෝවේ මේ මාධ්‍යවේදීතුමන්ලා ගෙන්නලා මේ අද නටන්න යන පිස්සුව, මේ ක්‍රියාත්මක කරන්න යන පිස්සුව වහ නතර කරන්න. මොකද්ද මේ විහිළුව? මේ මාධ්‍ය නිදහසට ඉඩ දෙන්න.
ගරු විපක්ෂ නැතුමා කාර්ක සභාව නරක තැනක් නෙමෙයි කාරණා පැහැදිලි කරගන්න තියෙන තැනක් ඒ නිසා ඒක අවිශ්වාසයක් හිතන්න එපා.
යස් මෙතුමාගේ ප්‍රශ්නකේ මම පාර්ලිමේන්තුවේ කීපතර කලින් කතා කෙරුවා. මෙතන වෙලා තියෙන්නේ මෙතුමා යෝජනාව ගෙඩාවා. ඉම්ටියස් මෙතුමා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවේ මාස 4කට පස්සේ 4 months later
අපි ඒ ගැන කතා කරමු.
නෑ නෑ මෙතන වෙලා තියෙන්නේ
වෙලා
තියෙන්නේ මොකද්ද කියන පැහැදිලි. මෙතුමා යෝජනාව ගෙඩාවා ආණ්ඩු පක්ෂයේ ප්‍රයිවට් මෙම්බර්ස් මොෂන් එකේ මාස 4ක් පහු වෙලා. එහෙම 4ක් පරක්කු වෙලා අපි එකයි
හොඳයි.
කොහොමද එකට
කාරණේ පැහැදිලි කරු.
හරි
බොහොම ඉතින්. ඔබතුමා අවසාන වශයෙන් කියලා අවසන් කරන්න කරු මන්තෝ විවාදයක් වෙන 12 වතුම එතුමා.
මේ කාරණේ සම්බන්ධයෙන් කිසිම වෙලාවක කාට ගෞරව කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි අපේ පැත්තට ආණ්ඩුව පැත්තට අපිට ගැංගිලා දික් කරනවා. මේක අපි බලහත්කාරයෙන් අපි හයිජැක් කළා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කරන මටත් ගෞරවයක් තියෙනවා. අපි කිසි වෙලාවක අපිටත් නඩුවක් නැහැ, චෝදනාවක් නැහැ. අපිත් බොහොම ගෞරවයෙන් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මට තියෙන නියෝජන කතානායකතුමනි මටත් තියෙනවා හැකියාවක්. ඒ නිසා මම නීතිජ්ජේ කැටර මමත් තරුණයෙක් හැටියට මම මේ යෝජනාව ගෙනාවා.
හැබැයි
මේ යෝජනාව ගෙන දියුචකතාවතුම මේ යෝජනාව ගෙනාවට පස්සේ මෙතන දෙන ගැටලුව කවුද මුලින් ගෙනාවට පස්සේ නෙමෙයි. මේ යෝජනාවේ ක්‍රියාවලිය තුල තමන් මාස 6 ගත වුණා නම් නිසි උනන්දුවෙන් මාසයෙන් පස්සේ ශනිකව ඉදිරිපත් කරන දෙවනේ වර කියවීමට. ඒක ඉල්ලීම කරේ නෑ. ඒකයි මෙතන හංගන්නේ.
කාරණේ පැහැදිලි කර මන්තුමා අපි ඒ ගැන සලකා බලන්න. ප්‍රධාන වැඩකටුව ආරම්භයේ 50 කැටුම්පත් දරු අමාත්‍යතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන වැඩකටයුතු පළවෙනි අංකය මම ඉදිරිපත් කරනවා.
දෙවෙනි වර කියවීම කවදාද?
එට දිනේ.
ගලහ මද්රවතී ජාතික භික්ෂු ගිලවන උපස්ථාන මධ්‍යස්ථාන භාරයේ යනුවෙන් හඳුන්වනු ලබන භාරයක් පිහිටවීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහාද විධිවිධාන සැලසීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද? යෝජනාංක 3 මහජන ආරක්ෂක අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ 50 කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ කොමිසම් සභාව පිහිටවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සංනිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහාද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සංනිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනිකුත් ආධාර ලබා දීම වැඩපැත්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ 50 කෙටුම් පතකි.
දෙවැනි වර කියම කවදාද?
එට දින.
යෝජනා පිළිබඳ දැනුම් දීම ඔව් කිරියල්ල මැතුමා.
විපක්ෂයේ විදුවෙන් අපි සම්පූර්ණයෙන්ම මේ පද්ධතියට විරුද්ධයි.
හොඳයි බොහොම
ඉස්සරහින්. මොකද මේ පරතට ජාත්‍යන්තර වශයෙන් මේ පරත සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශාල විරෝධතාවයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි ජාත්‍යන්තරව ඉන්නේ විත්තිකූඩුවේ. පොඩ්ඩක් අහගෙන ඉන්න එක. අපි ජාත්‍යන්තරව ඉන්නේ විත්තිකූඩුවේ. මේ පරත ආවහම විත්තිකූඩුවෙන් එල්ලුම් ගස්. අපි විදේශ ඇමතුමා දන්නවා එතුමා ගියතරේ එක්සත් ජාතිකයේ මානවික හිමිකම් කවුන්සලයට ගියා මේතරේ ගියේ නැහැ. මොකද ගියතරේ ගියල එතුමාට එපා වුණා. හරි මේතරේ ගියේ නැහැ.
හොඳයි.
ඇමතිවරයා ගියෙත් නැහැ. එතන බබ කියන්නේ මේකයි. අනිත් එක මං අහනවා මේ සංනිවේදනයේ අයිති මාධ්‍යටනේ. සංනිවේදනයේ අයිති මාධ්‍යට. පොලිස් ඇමතුමා කොහොමද මේක පොලිසියට බාර දීලා?
හොඳයි අපි විවාදයේ දී
සංනිවේදනයේ පොලිසියට බාර දීලා. කොහොම මාධ්‍යපැතු වැඩ නැනේ.
හොඳයි මේ GLPS මැතුමා. ඔව් ගරුම වික්‍රියල මැතුමා.
සංනිවේදනයේ අයිති මාධ්‍යපැතු බාට. පොලිසියපැතු බා කොහොම සංනිවේදනයේ සම්බන්ධ වෙන්නේ? ආණ්ඩුවේ අරමුණ පේන වෙයිගේ.
හොඳයි බොහොම ඉස්සර
පොලිසියට බාර දෙනවා.
GLPS මැතුමා. ඔව්
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ.
ගරු
මං අවදාන
අලස් මැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම
විවාදක
මේ පනත මේක මුලින්ම මේකට ක්‍රියා කරලා තිබුණේ ලෝ කවුන්සිල් එක මෙතුමන් ලගේ ආණ්ඩුව කාලේ මේ ඒ ඩොකියුමන්ට් එක තමයි මේ ජස්ටිස් මිනිස්ට්‍රි එකේ තිබිලා ඊට පස්සේ පොඩි ඇජස්ට්මන්ට්ස් කරලා අපිට බාර දීලා තිබුණේ පනත ගේන්න. ඉතින් 2016 ලෝක මිෂන් එකෙන් හදපු ඩොකියුමන්ට් එකක් තමයි මේක.
හොඳයි බොහොමයි සර්. ජීඑල් පිරිසමත්තුමා කෙටියෙන් කියන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් ගරු අධිකරණ ඇමතුමාගේ අවධානයට කාරණයක් යොමු කිරීමට කැමතියි. එතුමා දන්නවා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන් වන්නේ සති දෙකක කාලයක් තුළ. සති දෙකයි. දැන් ඒ සති දෙක ආරම්භ වෙන්නේ අද සිට නෙවෙයි. ගරු ටිරාන් අලස් ඇමතුමා අද මේ පනත මේ ගරු සභාවට ඉදිරිපත් කළා. හැබැයි සති දෙක පටන් ගන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ගරු සභානායකතුමාත් ඒක හොඳට තම දන්නවා. ඒ සති දෙකේ කාලය ආරම්භ වන්නේ මේ පනත න්‍යාය පත්‍රයට ඇතුළත් කරපු දායිදා. අද නෙවෙයි. ඒතකොට කවදාද මේක න්‍යාය පත්‍රයට ඇතුළත් කළේ? ගිය බදාදා. ඒ කියන්නේ සෙප්තැම්බර් 27 වෙනිදා. ඒතකොට 28 29 31 නිවාඩු හතරක් තිබුණා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මේ පාර්ලිමේන්තුවේ මේ න්‍යාය පත්‍රයට පනතක් ඇතුළත් කරන්නේ සිකුරාදා දවසට. බදාදා නෙවෙයි. ඒතකොට මේ නිවාඩු පෙළ තිබුණේ නැත්නම් මේක න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ 29 වෙනිදා. හැබැයි අත වශයෙන් ඇතුළත් කළේ 27 වෙනිදා. දැන් ගරු සභානායකතුමනි, මේකේ ප්‍රතිඵලය කුමක්ද? මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අයිති දෙනවා. මාත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. හැබැයි සති දෙකේ කාලය දැන් සතියක් දක්වා අඩු වෙලා තියෙනවා. මං කාටවත් චෝදනා කරනවා නෙවෙයි, චේතනාන්විත කවුරුවත් කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඒ නිවාඩු හතරක් තිබිච්ච නිසා අවසාන ප්‍රතිඵලය තමයි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයකට ලක් කිරීමට සති දෙක තිබිය යුතුයි. ඒක අනිවාර්ය අයිතිවාසිකමක් අපි සියලු දෙනාගේ. හැබැයි දැන් ඒ සති දෙක සතියට අඩු වෙලා තියෙනවා. ඒක මම දකිනවා ඉතාමත් අසතුටුදායක දෙයක් හැටියට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගරු ලක්ෂ්මී කිරියල්ල මැතිතුමා සඳහන් කළ පරිදි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල උනන්දුවක් උද්‍යෝගයේ තියෙනවා, විශාල විරෝධයක්. මම හොඳට දන්නවා මේ පනත අනිවාර්යෙන් අභියෝගයට ලක් කරනවා නීතිජ සංවිධාන, සිවිල් සංවිධාන. ඉතින් නෑ නෑ, ඒව ගැන නෙමෙයි මම කියන්නේ. මේ අර සති දෙකේ කාලය තියෙන්න ඕනේ. අවසාන තීරණය දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඉතින් ඒ සති දෙක මේ විදිහට එක සතියකට අඩු කිරීම ඉතාමත් අසාධාරණයි, අසතුටුදායකයි කියන මතය තමයි මම ප්‍රකාශ කරන්නේ.
අධිකරණ ඇමතුමා.
ගරු කතානායකතුමනි, මෙම පනතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරාට පස්සේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීම සඳහා අවශ්‍ය කාල පරාසය සති දෙකක් තිබිලා මෙතුමා අමාත්‍ය දුර දරපු කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා. 20 ආණ්ඩුක්‍රම ගත්තා සංශෝධනය හරහා ඒ කාල සීමාව සතියකට අඩු කරන්න. ඔබතුමා එකඟ වුණානේ. ඔබතුමා තමයි ඒ පක්ෂ මහලේකම් සහ නීති විශාරදයා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සියල්ල කරේ ඔබතුමාගෙන් අහලා. එතකොට එහෙම කරලා ඔබතුමා දවස් 7කට ඒක අඩු කරේ නැද්ද? කරානේ. එතකොට ගරු කතානායකතුමනි, ඒක අපි දින 14 කරා. ඒක 21 ගේනකොට ඔබතුමාලා සහයෝගය දුන්න එක අපි අගය කරනවා. ස්තුතියි. ඒක හොඳ ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න ඔබතුමා හකුලපු ප්‍රජාතන්ත්‍රවාදී තමයි අපි පුළුල් කරේ. දැන් දින 14ක් තියෙනවා. ඉතින් ඒක න්‍යාය පුස්තකයට ඇතුල් කරාට පස්සේ දින 14 අපි එකකත් කපන්නේ නැහැ. ආණ්ඩුවට කපන්නත් බෑ. ඒ දින 14 නියම විදියට ශ්‍රේෂ්ඨාධිකරණය ගණනය කරලා ඒ ඉදිරිපත් කරන පෙස්සම් විභාගයට ගනී. අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කොයි පනතත් දැන් ඔබතුමාලා කිව්වා මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සීමා වෙනවා. ඉතින් මේ එකක්වත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට වුණුණත් ආණ්ඩුවට වුණුණත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවල් ඉක්මොල කඩලාගෙන ගිහිල්ලා අපිට පන සම්මත කරන්න බෑ මේ පාර්ලිමේන්තුවේ. ඒකට අවශ්‍ය සේෆ්ගාඩ් එක තමයි, රක්ෂණය තමයි දීලා තියෙන්නේ 121 වග ව්‍යවස්ථාව යටතේ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේකේ තියෙන වගන්ති ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළොත් ඔක්කොම අයින් කරන්න වෙනවා.
එනිසා මේක මේ අපි ගන්න තීන්දුවක් නෙමෙයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් කොහොමද උල්ලංඝනය වෙන්නේ, මොන ප්‍රමාණයටද මේ නීති ගේන්න පුළුවන් කියලා අවසානයේ ශ්‍රේෂ්ඨ අධිකරණ දෙන තීන්දුවට අනුව අපි කටයුතු කරන්නේ. ගරු නියෝජිත
තනතුරේ ගරු ජේල් වේර සම්තුනේ අර දින 14 ඒ දින වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. අද දින සිට තමයි දින 14 ගණනයක වෙන්නේ. මදුරිතානගේ මත්තම ඔබතුමා කාරණය පැහැදිලි කරනවා.
ගරු නියෝජිත කතානායකතුමනි, ඇත්තටම මේ අද බොරු බිල්ලෙක් මවන්න උත්සාහ කරනවා. මොකද ජීඑල් පීරිස් ඇමතුමා මේ පැත්තේ ඉන්නකොට කියපු දේ නෙවෙයි, ඒ පැත්තට ගිහින් කරන්නේ. ඉතින් ගොඩක් මම හිතන්නේ මැති ඇමතුරු අපි දැක්ක මේ පැත්තේ ඉන්න දේ නෙවෙයි, ඒ පැත්තට ගිහින් කරන්නේ. නමුත් මෙතනදී අද සමාජ මාධ්‍ය නිර්මාණය කරපු සමාගමු තුෂ්ණිම් භූත වෙලා ඉන්නවා. විශාල සමාජ විනාශයක් වෙන නිසා. ඉතින් ඒක නිසා මිනිස්සුගේ භාෂණයේ නිදහස ආරක්ෂා කරගෙන මේ කරන මේ කාරණා පිළිබඳව වැරදි මත හදන්න එපා කියන එක තමයි මම මේලා කියන්න
කැමති. ජීඑල් පීරිස් ඇමතුමා
ගරු නියෝජනය කතානායකතුමනි, ඔබතුමා වගකීමෙන් කියනවාද මේ සති දෙකේ කාලය ආරම්භ වෙන්නේ අද සිට කියලා? මගේ වැටහීම තමයි.
ඔව් ගරු ඇමතුමා, මට ඒ උපදෙස් ලැබුණා මේ ප්‍රධාන
ඔබතුමා වගකීමෙන් කියනවාද සති දෙකේ කාලය ආරම්භ වෙන්නේ අද සිට, එමනිසා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අද සිට සතේ දෙකක් තියෙන අද සිට?
ගරු ඇමතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද දින සිට තමයි දින 14 ඇතුළත් වෙන්නේ, ආරම්භ වෙන්නේ. ඔව් විපක්ෂ නායකතුමා.
මුජි කතානායකතුමනි, මෙතනදී කතා වුණා ආණ්ඩු පැත්තේ ඉන්නකොට එකක්, විපක්ෂයට ගියහම තවත් එකක් කියලා. මම අහන්න කැමති අද ගිහිල්ලා දණින් වැඳ වැටෙන ජනාධිපතිතුමාට ඒ පැත්තේ කට්ටිය කිව්වේ නැද්ද මහ බැංකු හොරා කියලා? මහ බැංකු හොරා අපිට එපා, මහ බැංකු හොරා සම්පූර්ණයෙන්ම පරාජය කරන්න, එහෙම කිව්වේ නැද්ද? එහෙම මහ බැංකු හොරා කියලා ජනාධිපතිට ළඟට දැන් ගිහිල්ලා දණින් නැටිලා ශ්‍රීමත් අතිගරු ජනාධිපතිතුමනි, මොනවද හලෝ දිව දෙකේ කතා? නිකම් මේ
දැන් ඇතිකරු මන්තව බඳ කරා එක්ට. හොඳයි බොහොම සිටි. ඔව් මතුරු ඉතනගේ මන්තව.
ඔව් මොකද හේතුව ඒ බැංකුරා කතන්දරේ ඔක්කො ෆුඩ් නෝට් කල්ලියත් එහෙ ඉන්නවා. ඒක නිසා මම විපක්ෂනායකතුමාගේ කැමැති ෆුඩ් නෝට් කල්ලිය විස්තරත් දැනගන්න ආසයි අපිට.
අර ජේල් පෙරසමත අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 මම කියවන්නද? උතුමා දන්න මට වඩා හොඳට ඒක. 121 ඔව්. සභානායකතුමා කියවන්නද මං කියවන්නද? 121 එක ඉහත පරිදි එවැනි යම් ප්‍රශ්නයක් පිළිබඳ සාමාන්‍යයෙන් තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ඇති අධිකරණ බලය අග්‍රවිනිශ්චකාරය අමතා ජනාධිපතිවරයා විසින් කරනු ලබන ලිඛිත යොමු කිරීමක් මගින් නැතහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අමතා ඌ හෝ පුරවැසියෙකු විසින් කරනු ලබන ලිඛිත පෙස්සමක් මගින් ක්‍රියාත්මක කරවා ගත හැක්කේ. ඒ යොමු කිරීම හෝ ඒ පෙස්සම ඉදිරිපත් කිරීම පනත් කෙටුම් පද පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කළ තැන් පටන් 117 දින 14ක් ඇතුළත කළ යුතු වන්නේය. තවද ඒ යොමු කිරීම නැතහොත් පෙස්සමේ පිටපතක් ඒ අවස්ථාවේදීම කථානායකවරයාට භාර දිය යුත්තේ මෙවැනි අනුව්‍යවස්ථාවේ පුරවැසියන්ට සමාජික සංඛ්‍යාවෙන් 4-3 නොවැඩු සංඛ්‍යාව පුරවැසියන් වන්නා වූ සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ මණ්ඩලයක් ඇතුළත් වේ. ඔව් ගරු ඇමතුමා, ජේල් වේරස ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතාවෙන් අන්තිමනේ දැන් ඔබතුමා කියපු වගන්තිය මොම් පැහැදිලිව තියෙනවානේ. ඇතුළත් කරපු දවසේ සිට කවදාද ඇතුළත් කරේ? ගිය බදාදා 27 වෙනිදා. ඒතොර එදා සිට තමයි මේ සති දෙකේ කාලය
ගරු ජේල් පීරිස් මහත්මයා ඇතුළත් ඒ දිනය අද දිනේ හැටියට තමයි සැලකෙන්නේ මේ න්‍යායපත්‍රයේ.
ඔබතුමා කියවපු වගන්තියේ පැහැදිලි අර්ථය ඒකයි. මේක
නෑ ගරු මන්තුමා, දැන් අපි හදන න්‍යායපත්‍රයේ මේ මුද්‍රණය කරන දවසනේ අද තමයි අපි මේ න්‍යායපත්‍රයේ මුල් අතාවට සාකච්ඡා කරන්නේ. ඒ නිසා දිනය අද තමයි පළවෙනි දිනය.
ඒ මතය මම පිළිගන්නේ නෑ ගරු නියෝජක කතානායකතුමනි.
එහෙනම් ඒක අධිකරණයේදී
ඒ පිළිබඳ විවාදයක් අවශ්‍ය නෑ.
අධිකරණයේදී සාකච්ඡා කළ
හැකියි. අපි විරෝධය ප්‍රකාශ කරනවා මේ විදිය පනතක් අභියෝගයට ලක් කරන්න. ඒ සති දෙකේ කාලය තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය වෙනම දෙයක්. අද වර්තමාන නීතියනේ අපි අද ක්‍රියාත්මක කරන්නේ.
හොඳයි බොහොම
ස්තුතියි.
නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද සාකච්ඡා කරන්නේ අද දින න්‍යායපත්‍රය. එතකොට ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා න්‍යායපත්‍රයට ඇතුළත් වූ දිනේ කියන්නේ අද දිනේ.
අද දිනේ සිට දින 4,000 තිනෝ කිසිම අවුලක් නැහැ.
මොලේ බොමිසති 12 තම අවසන් කරන්න මේ
ප්‍රශ්න අපිට මතකයි. අපි ශ්‍රීමත් අතිගරු කියලා අපි ඇහුවේ ගරු ආර් ප්‍රේමදාස මහත්තයා තමයි අපි එහෙම කිව්වේ. එතකොට අපි ගරු කරා ඒ ප්‍රශ්නයක් නැහැ. එහෙම ශ්‍රීමත් අතිගරු කියලා එතුමාට අපි කියන්න සුදුසුයි. ඒ කාලේ ඉතින් අපි කිව්වා අපි අහලා තියෙනවා. අනිත් කාර්යය තමයි මම හිතන්නේ අපි විවාදයක් ගන්න අවශ්‍ය නැහැ. මේක විවස්ථාවේ අඳුර තුලත් කළ තියෙනවා නිවැරදිව. අද දින සිට දවස් 14 කියන කාරණේ මොකද අපි පාර්ලිමේන්තුවෙන් දැන් පිළිගන්නවා. අද තමයි යෝජනාව සම්මතය ගියේ. ඒ නිසා අපේ ප්‍රොෆෙසර් ජීල් පීරිස් මැතිතුමාට මේ ගැටලුවක් නෑ. අපි මේ සභාව කවුරුත් ඔබතුමා කතා නැගතුමා හැටියට වැඩ කරන්නේ. ඔබතුමාගේ බලය අපි හැටියට ප්‍රකාශිතව කියනවා. අද දින දවස් 14ක් කියනවා.